SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනිය 38 වැනි නාලිකාව, අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවට මැසෙන එකම සිංහල ගුවන්විදුලිය.
තවත් සතියක් ගෙවිල ගිහිල්ලා තවත් අලුත් සඳුදාවක් උදා වෙලා තියෙන මේ අවස්ථාවේදී අපි හිමනම් විමසා බලමු සුපුරුදු පරිදි ගෙවිල ගිය සතියේදී අපේ මාතෘභූමිය ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික තත්ත්වෙති මොනවද කියලා. මුලින්ම ඇත්තටම විශේෂිත අවධානයක් අපිට යොමු කරන්නට සිදුවෙනවා. මීට වසර දෙකකට කලින් ශ්‍රී ලංකාවේ සිදුවුණු ප්‍රබලතම දේශපාලන පෙරළිය ජනවාරි 8 වෙනිදා සිදුවුණා. ඊයේ දවසට මේකේදීලා තිබුණේ. ඉතින් ඒ අනුව වසර 2014 පොදු අපේක්ෂකයා විදිහට ඉදිරිපත් වුණු වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙවැනි ජනපති පදවි ප්‍රාප්තියත් ඊයට හේදිලා තිබුණා. වසර දෙකක් ගියාට පස්සේ මේ යහපාලන ආණ්ඩුව පිළිබඳව රටේ ආකල්ප මොකක්ද වෙලා තිබුණේ, ඒ සම්බන්ධයෙන් කොයි වගේ සූදානමක්ද කතාබහක්ද තිබුණේ කියන කතාවෙන් මම ඇත්තටම කැමතියි අද දවසේදී සාකච්ඡාව පටන් ගන්න. ගිය සතියේ සිට අපත් සමග මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ආරම්භ කරපු ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති සහ කාලීන සිදුවීම් පිළිබඳව විශේෂයෙන් කටයුතු කරන මාධ්‍යවේදී ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ අද දවසේදීත් සූදානමින් සිටිනේ. සුබෝදෑසනක් ප්‍රියන්ත.
සුබෝදෑසනක් බිල්රුක්ෂි. ඔබ ප්‍රකාශ කළ ආකාරයටම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය ඊයේ දිනේ ඉදිරියට තිබුණා. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සුවිශේෂී උත්සවයක් පැවැත්වුණා. එම උත්සවයේදී ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් මහා ඇමති චන්ද්‍රබාබු නායිදු මහතා තමයි ප්‍රධාන දේශනය පැවැත්වුවේ. ඊට අග්‍රාමාත්‍ය රණිල් වික්‍රමසිංහ මහතා, එතෙක්ම මැති ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, එතෙක්ම ප්‍රභූවරුන් රාශියක් මෙම අවස්ථාවට පැමිණ සිටියා. ඒ ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියක් සිද්ධ වෙච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකට ආණ්ඩු කරන සම්මුතිවාදී ආණ්ඩුවක් බිහිවීමේ මූලික අඩිතාලම දැම්ම දිනේ තමයි ජනවාරි 8 වෙනිදා කියලා කියන්නේ. ඒ නිසා එම දෙවන ප්‍රදී ප්‍රාප්තිය උත්සවාකාරයෙන් කොළඹදී ඊයේ සමරනු ලැබුවා.
ඔව් ප්‍රියන්ත, දැන් එතකොට මේ අලුත් ආණ්ඩුවත් එක්කම ජනවාරි 8 වෙනිදාන් පස්සේ මේ යහපාලනය කියන වචනය මේ අලුත් වචනයක් විදිහට ශ්‍රී ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වුණා. මේ යහපාලන ආණ්ඩුව පිළිබඳ විවිධ මතභේදාත්මක කතන්දර, යහපත් ආකල්ප, අයහපත් ආකල්ප විවිධ ස්වරූපයෙන් අපිට ශ්‍රී ලංකාවේ නැහෙනවා. වසර දෙකක් ගියාට පස්සේ මේ යහපාලන ආණ්ඩුව ගැන සාමාන්‍යයෙන් ජන සමාජයේ පොදු මතය වෙලා තියෙන මොකක්ද මේ වෙනකොට ඔබට ආරංචි වෙන විදිහට?
ඔව්, ඇත්තටම දිල්රුක්ෂි, යහපාලනය කියන වචනය අවුරුදු 2කට පෙර අලුත් ආණ්ඩුව පිහිවීමත් සමග, මේ ආණ්ඩුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ආණ්ඩු කරන්න ආරම්භ කිරීමත් සමග තමයි යහපාලනය කියන එක බොහෝ සමීපෝචනය බවට පත් වුණේ. මේ වෙනකොට ජනතාව තුළ ඇතිවීමින් පවතින ආකල්පවල යම්කිසි ආකාරයක වෙනස්කම් තියෙන්න පුළුවන් කියන එක දැනෙනවා. එකක් තමයි ආණ්ඩුවට අවුරුදු 2ක් ගත වෙලා තියෙනවා. ඒත් එක්කම ආණ්ඩුව පොරොන්දු වූ ආකාරයේ සමහර දේවල් ඉෂ්ට කරමින් පවතිනවා, සමහර දේවල් ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා. ඔහුගේදා අය රැයක් තිබුණා. ඒත් එක්කම අලුත් ව්‍යවස්ථාවක් සම්බන්ධ අභියෝගය, ඒත් එක්කම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් වන අභියෝග, මේ හැම දෙයක් සමගම මිශ්‍ර වූ අදහසක් තමයි ජනතාව තුළ පවතින්නේ. ඒ කියන්නේ එක්තරා ආකාරයක ඉටු කළ පොරොන්දු සහ ඉටු කිරීමට නියමිත පොරොන්දු සහ සමහර දේවල් ඉටු කරන්න බැරිවීම පිළිබඳව ජනතාව තුළ හොඳ සහ නරක දෙකම මිශ්‍ර වෙච්ච මිශ්‍ර වූ අදහසක් පවතින බව තමයි අපිට සාමාන්‍යයෙන් හැඟියන්නේ.
හොඳයි, අපි හැමනම් දේශපාලනික කරලියේ උණුසුම් පැත්තට යමු. වඩාත් උණුසුම් කාරණාව විදිහට තවදුරටත් ඉස්මතු වෙමින් පැමිණෙනවා හම්බන්තොට කර්මාන්තපුරය ආරම්භීම හා සම්බන්ධව වන කතාබහ. අපි ගිය සතියේත් ප්‍රියන්ත මේ සම්බන්ධව කතාබහ කළා. ඇත්තටම එහිදී අපි අවධානයට ලක් කළා අර චීන සමාගමට ලබා දෙන ඉඩම් ප්‍රමාණය කොච්චරක්ද කියන කාරණාව. දැන් මේ සතිය වෙනකොටත් ඒක තවදුරටත් ආందోලනාත්මක කතාවක් බවට පත් වෙලා තිබුණා. හම්බන්තොට කර්මාන්තපුරයේ සංකේතාත්මක සමාරම්භක උත්සවයක් පැවැත්තුණා. ඊට සමගාමීව විශාල උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක වුණා. මේ වෙනකොට බොහෝ දෙනෙක් තුවාල ලැබලා අත්අඩංගුවට පත් වෙලා රෝහල් ගත වෙලා සිටින්නේ. අපි මේ හම්බන්තොට කර්මාන්තපුරයේ සමාරම්භක උත්සවයත් ඊට සමගාමීව පැවැතුණු මේ උද්ඝෝෂණයත් පිළිබඳව සම්පූර්ණ විස්තරයක් ඔබෙන් දැනගන්න කැමතියි.
ඕදිල්රුක්ෂ, ඇත්තටම පහුගිය සතිය උණුසුම් කරපු දැවැන්තම ප්‍රවෘත්තිය හම්බන්තොට පෙර සමාරම්භ උත්සවය සහ ඒ ආශ්‍රිතව පැන්නගෙනු කාරණා කියලා සඳහන් කළොත් ඒක නිවැරදි. මොකද ඒ උණුසුම තවමත් පහවී නැහැ. ඊ දිනේ වන විටත් ඇතම් පුද්ගලයින් ඒ සමාරම්භ උත්සවෙන් පසුව පැවැත්වුණු සමහර උද්ඝෝෂණ හේතුවෙන් ඇතිවෙච්ච තත්ත්වයන් තුළ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. ඊ දිනේ වනතුරුත් හත්වෙනිදා තමයි මෙම චීනය සහ ශ්‍රී ලංකාව අතර අස්සන් කිරීමට නියමිතව තිබෙන ගිවිසුම සම්බන්ධයෙන් වන කර්මාන්ත පුරය පිළිබඳ මුල්කල තැබීම නැත්තම් සමාරම්භක උත්සවය පැවැත්වුණේ. මේක ඇත්තටම තිබුණේ හම්බන්තොට මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපය ආසන්නේ. මේකේ ප්‍රධානත්වයේ දැරුවේ අග්‍රාමතරණ වික්‍රමසිංහ මහත්මයා, ඒත් එක්කම චීන මහජන සමූහන්ගේ ශ්‍රී ලංකාවේ තානාපති ඊ ෂියන්ලිං මහතා. මේ දින තුළ ප්‍රධාන වශයෙන්ම ආරම්භක අවස්ථාවට ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වුණි. මෙතනදී ගිවිසුමක් අත්සන් කෙරුණේ නැහැ. ඇත්තටම ගිවිසුමක් අත්සන් කරන බව තමයි බොහෝ අවස්ථාවලදී ප්‍රකාශයට පත් වුණේ. නමුත් අවසාන මොහොතේදී ගිවිසුමක් අත්සන් කෙරුණේ නැහැ. එම ගිවිසුම තාම සකස් වීම නැති බවත්, එම ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත්, ඊට පෙර කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කරන බවත් තමයි අග්‍රාමාත්‍යය ඇතුළු රජයේ ප්‍රකාශ කළේ. ඒත් මේ ජනාධිපතිවරයා පවා විශේෂ ප්‍රකාශයක් කළා. ඔහු කිව්වෙත් මෙම ගිවිසුම තාම අත්සන් කළ නැහැ, විරෝධතාවල පළක් නැහැ, මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා ඉන්පස්සේ තමයි සම්මත කරගන්නේ කියලා.
ප්‍රියන්ත, මේ අතුරු ප්‍රශ්නයක් ඔබ සඳහන් කරපු කාරණාවේ ඇත්තට මේක තමයි වඩාත්ම කුතුහලය දනවන කාරණාව බවට පත් වෙන්නේ. රාජ්‍යයන් දෙකක් අතර නිලලත් ගිවිසුමක් නැතුව කොහොමද සමාරම්භ උත්සවයක් පවත්වන්නේ? කොහොමද චීනයේ නියෝජිතවරයෙක් පැමිණ මුල්ගල තබන්නට මැදිහත් වන්නේ? ඒකත් විශාල කතාබහට ලක් වෙන කාරණාවක්. අපිට මතකයි මීට දින කිහිපයකට කලින් රජයේ පාර්ශ්වයෙන් සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් විවිධ අදහස් අපිට ඇහුණා. හරියටම මේ ගිවිසුම අත්සන් කරන්නේ ජනවාරි 7 වෙනිදා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කළේ. ඊට පස්සේ මේ සම්බන්ධව නැගුණු විශාල විරෝධතා රැල්ල හරහා ඊට පස්සේ යම් කිසි කතාවක් අපිට ආණ්ඩුව පැත්තෙන් ඇහුණා. මේක තවම හරියට අත්සන් කළා නැහැ, මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනවා පමණයි කියලා. එහෙනම් කොහොමද මේ ප්‍රදර්ශනාත්මක සංකේතාත්මක නිල උත්සවයක් පැවැත්වුණේ? කියන්නේ රාජ්‍යයන් දෙක අතර වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළත් යම් කිසි වූ එකඟතාවන් මෙහිදී ඇති වෙලා තියෙනට පුළුවන් කියන සැකේ ජනතාව තුළ ඇති වෙනවා. ඔබට මොකද මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ තියෙන කතාබහ අපිට කියන්න පුළුවන් වෙන්නේ?
සත්‍ය වශයෙන්ම දිල්රුක්ෂි ඔබ කීවේක හරි. ගිවිසුමක් නොමැතිව, යම් කිසියම් එකඟතාවයක් නොමැතිව මෙතරම් විශාල ආයෝජන කලාපයකට මුල්ගල තැබුවේ කෙසේද? එය ප්‍රධාන ප්‍රශ්නය බවට පත් වුණා. සාමාන්‍ය ජනතාව විතරක් නෙමෙයි මේ සම්බන්ධයෙන් වැඩි උනන්දුවක් නොදැක්කූ ඇතැම් අන්තර්ජාතික ප්‍රජාව පවා මේ සම්බන්ධයෙන් උනන්දුවක් දැක්කූ ආකාරය තමයි අපිට පැහැදිලි දක්නට ලැබුණේ. මෙතනදී විශේෂම කාරණයක් අනාවරණ වුණා. මෙතනදී අග්‍රාමාත්‍යය, චීන මහජන සමූහන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා, විවිධ ඇමතිවරු මෙම අවස්ථාව මෙම උත්සව සභාව අමතා කතා කළත් වරාය හා නාවික කටයුතු නැත්නම් වරාය සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේදී කතා කළා. පැහැදිලිවම කිව්වා මූලික ගිවිසුමක් නැහැ, ඒ වුණාට නිලධාරී මට්ටමේ ගිවිසුමක් තියෙන බව. ඒකෙන් අපිට පැහැදිලි වෙනවා මෙතනදී යම්කිසි ආකාරයේ අවබෝධා ගිවිසුමක් තිබුණා. අවසාන ගිවිසුම හදලා නැහැ කියන එක තමයි කිව්වේ. ඒ කියන්නේ රාජ්‍යයන් දෙකක් විදිහට සමහරට අමාත්‍යවරුන් දෙදෙනා අතර වෙන්න පුළුවන්, නැත්නම් අමාත්‍යංශවල ලේකම්වරුන් දෙදෙනා අතර වෙන්න පුළුවන්. ඒ රාජ්‍යයන් දෙක අතර ඉහළ මට්ටමේ ගිවිසුම නෙමෙයි, නමුත් නිලධාරී මට්ටමින් අවබෝධතා ගිවිසුමක් අස්සන් කර තිබුණා. ඒක තමයි දිල්රුක්ෂි මෙතනදි සිද්ධ වෙලා තිබුණේ.
හොඳයි, එහෙමනම් අපිට පැහැදිලි කරනවද ප්‍රියන්ත, දැන් මේ උද්ඝෝෂණයේ උණුසුම්කාරී වාතාවරණය සම්බන්ධව ඒකේ අතුරු ප්‍රතිඵල විදිහට අත්අඩංගුවට පත් වුණු අය, තුවාල ලැබූ අය සහ ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න ආකාරය කොහොමද මේ වෙනකොට තියෙන්නේ ශ්‍රී ලංකාවේ?
ඇත්තටම දිල්රුක්ෂි, ඒක තමයි උණුසුම්කාරී ප්‍රවෘත්තියක් බවට මේක පත් වුණේ. දැන් මිරිජ්ජවිල, ඒ කියන්නේ හම්බන්තොට මිරිජ්ජවිල ආසන්නයේ ආයෝජන ප්‍රවර්ධන කලාපයක් තිබුණා. ඒම කලාපය ආසන්නයේ තමයි මේ සමාරම්භක උත්සවය පැවැත්වුණේ. ඒ උත්සවයේ එම ස්ථානයේ පැවැත්වෙද්දී උත්සවයට ආසන්නයේ ප්‍රදේශයක මිරිජ්ජවිලම උත්සවයේ ආසන්න ප්‍රදේශයක ඉඩම් පවරා ගැනීමට විරුද්ධව දැන් කතාබහට ලක් වුණේ හම්බන්තොටින් ඉඩම් අක්කර 15,000ක් මේ සඳහා පවරා ගන්නා බව. මෙම ඉඩම් පවරා ගැනීමේ කටයුත්තට විරුද්ධව කිසියම් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කළා. එම උද්ඝෝෂණ විශාල පිරිසක් එක්ව සිටියා. එම උද්ඝෝෂණය පැවැත්වෙන කොටත් හම්බන්තොට ප්‍රදේශයේ විශාල ආරක්ෂාවක් යොදවලා තිබුණා. විශේෂයෙන් පොලිස් ආරක්ෂාවට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකාය ආරක්ෂාව, එතකම ත්‍රිවිධ හමුදා සමාජිකයන්ගේ ආරක්ෂාව, විශාල බඩ පිරිසක් ගෙනලා හම්බන්තොට ප්‍රදේශයේම ලොකු ආරක්ෂාවකට ලක් කරලා තිබුණා ඊට කලින් දවසේ සිටම. කොහොමහරි මෙතනදී මෙම ව්‍යාපෘතියට පක්ෂ තවත් කණ්ඩායමකුත් උද්ඝෝෂණයක් කළා. ඒ විරුද්ධ කණ්ඩායමේ පක්ෂ කණ්ඩායමේ උද්ඝෝෂණය කරන අතරතුර ඒ දෙකල්ලු අතර කිසියම් ආකාරයේ ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වුණා. එකිනෙකාට ගල්මුල් ප්‍රහාර එල්ල කරගත්තා, වාග් ප්‍රහාර එල්ල කරගත්තා. මේ තත්ත්වේ මත පොලිසියට මේ පාලනය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉන් අතර පොලිසිය සහ හමුදාව අතරත් මෙම උද්ඝෝෂකයන් ගැටුම් ඇති කරගන්න පටන් ගත්තා. අවසානයේදී පොලිසියට සිද්ධ වුණා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන්න, ජල කඩම ප්‍රහාර එල්ල කරන්න, රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කරන්න. ඊට පස්සේ ප්‍රදේශයේම ඇත්තටම යුද පිටියක් බවට පත් වුණා. පොලිසිය සහ හමුදා මෙය පාලනය කිරීම උත්සාහ කළා. එතෙන්දි පොලිස් පුත්තුමා පවා පැමිණ සිටියා. මේ පාලනය කිරීමත් සමගම ප්‍රදේශයේම දුමින් වැසී ගියා. ඒත් එක්කම විශාල කෑකෝගසීම් ඇති වුණා. තුවාල සිදුවීම් වුණා. ඒත් එක්කම යුද පිටියක් බවට අවසානයේ මෙය පත් වුණා. ඊයේ දිනේ වෙනකොටත් අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙමින් පැවතුණා. මොකද ඊට පෙර දිනේ අධිකරණයෙන් ලබා දුන්නා යම්කිසි වාරණ නියෝගයක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා, ඩීවි චානක මන්ත්‍රීවරයා මේ තුන්දෙනා ඇතුළු 26 දෙනෙකුට මිරිච්චවිල ආසන්න මාර්ග පහක උද්ඝෝෂණය කිරීම තහනම් කරලා. ඒක නිසා පොලිසියට තිබුණු චෝදනාව තමයි ඇතැම් පිරිස් මෙම අධිකරණ නියෝගය කඩ කළා. ඒත් එක්කම මහජන දේපළ වලට හානි සිද්ධ කළා. මේ தත්ත්වයේ මත අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා කියලා. ඒ අනුව මේ වෙනකොට 40කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. අවසානයේ අම්බලන්තොට ප්‍රදේශයේ යලිත් උද්ඝෝෂණ ඇති වුණා. අම්බලන්තොට ප්‍රදේශයේ ටයර් පුලිස්වා දම්මින් ප්‍රදේශවාසීන් දැඩි ලෙස උද්ඝෝෂණයකින් ගත වුණා. තමන්ගේ ඉඩම් පවරා ගැනීමට එරෙහිව කොමුණත් ආණ්ඩුව කිව්වේ පෞද්ගලික ඉඩම් පවරා ගන්නේ නැහැ, ඒත් එක්කම පන්සල් වලට හානියක් සිද්ධ වෙන්නේ, ඓතිහාසික ස්ථාන වලට හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා කොහොමුණත් ජනතාවට අවශ්‍යතාවයක් තිබුණා. තමන්ගේ ඉඩම් පවරා ගැනීමනවා නම් යම්කිසි ආකාරයක තමන් ප්‍රදේශීය සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා නම් එම ව්‍යාපෘතිය කෙසේද සිද්ධ වෙන්නේ කියලා දැනගන්න. අවසානයේ මෙම ගැටුමත් එක්ක 60කට අධික සංඛ්‍යාවක් අත්අඩංගුවට ගැනුණා. ඒත් එක්කම තුවාල සිදුව සංඛ්‍යාවත් විශාලයි. එතෙන්දී තරුණ හාමුදුරු රැසක්ම ගල්මුල් ප්‍රහාර වලින් සමහර වෙලාවලට ඔවුන්ගේ හිසට තුවාල සිදුවීම අපි දක්නට ලැබුණා. 40කට ආසන්න සංඛ්‍යාවක් අන්තිමට අවසානයේ රිමාන්ඩ් බහට පත් වෙලා තිබෙනවා. පොදු දියපොළ වලට හානි කිරීම සහ අධිකරණ නියෝග නොතකා හැරීම සම්බන්ධයෙන් තමයි ඔවුන්ට චෝදනා එල්ල වුණේ.
හොඳයි ප්‍රියන්ත, එහෙමනම් අපි මෙහිදී සලකා බලමු මේ සිදුවීමෙන් අනතුරුව විවිධ දේශපාලන පක්ෂ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් මාධ්‍ය හමු පවත්වමින් මේ සම්බන්ධව පළ කරපු මත මොනවාද කියලා මෙහිදී මම කීප දෙනෙකුගේ අදහස් යොමු කරනවා ඔබ වෙත. පිළිවෙලින් ගත්තොතින් එහෙම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වාරිමාර්ග සහ ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජේමුණි, රාජාමාත්‍ය සුජීව සේනසිංහ, ජනතා විමුක්ති පෙරමුණ ප්‍රචාරක ලේකම් විජිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය ලක්ෂ්මණ කිරියැල්ල, නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිකම, ඇත්තටම ඔහු තමයි වරාය සහ නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ අදහසත් ඉතාමත්ම වැදගත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් දුමින්ද නාගමෝ යන අයවලුන් ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වමින් අදහස් පළ කර සිටියේ මේ ආකාරයෙන්.
තවම එකඟතාවයක් සම්මුතියක් ස්ථිරව ලියා නීත්‍යානුකූලව ඇති කරගෙන නැති හම්බන්තොට වරාය සහ කර්මාන්ත සංවර්ධන පුරය පිළිබඳව මහා උද්ඝෝෂණ කරනවා. සමහර අය කැරලි ගහන්න එනවා. අගමැතිතුමනි, හම්බන්තොටට ඒ කර්මාන්තේ පානම්, ඒ ටික මට පොළොන්නරුවට දෙන්න, මම ලෑස්ති පොළොන්නරුවේ ඉඳන් දෙන්න.
අද පහර දීලා විතරක් නෙවෙයි, සමහර හාමුදුරුවන්ගේ සිවුරු ගිනි ගත්තා. හාමුදුරුවෝ බිම වාඩි වෙලා ඉදදී තමයි ප්‍රහාර එල්ල කරේ. මේ විදියට භික්ෂුන් වහන්සේලාට තුට්ටුවකට සලකන්නේ නැති තත්ත්වයක් අද රජය අනුගමනය කරන්නේ. හැබැයි බලයට ආවේ ඔය කියලා නෙවෙයි. අයියේ කඳුළු ගෑස් ගහලා, වෙඩි තියන්න හදලා, ගල් ගහලා, පොළු වලින් ගහලා මහා සංඝරත්නය මර්ධනය කරන්න හැදුවත් ඒක හැමදාම මර්ධනය කරන්න පුළුවන් වෙන්නේ නැහැ.
ජනතාව නොමග යවල, ජනතාව පාරට බස්සලා රැස්වීම භූමියට කඩා වදින්න එනවනම් මං හිතන්නේ ඒක සදාචාර සම්පන්න දේශපාලනයක් නෙවෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. ජනතා විමුක්ති පෙරමුණත් මේකට යම් කිසිත මතවාදීව විරෝධයක් තියෙනවා. හැබැයි ඔවුනුත් විරෝධතාවයක් කරා. ඔවුන්ගේ විරෝධතාවය කරේ බොහොම සිත් සම්පන්න විදියට. ඒකට අපි ස්තුතිවන්ත වෙනවා ජනතා විමුක්ති පෙරමුණට. නමුත් දැක්ක ඒකාපද්ද විපක්ෂයේ හිටපු මැති ඇමතිවරු ගිහිල්ලා ජනතාව කුලප්පු කරලා රැස්වීම භූමියට කඩා වදින්න හැදුනේ සිරු දෙනා සමග. එහෙම ඉඩ දුන්නා චීන තානාපතිරත් ගාලා, අගමැතිරත් ගාලා, අපටත් ගාලා, අපේ වාහනත් පොඩි කරලා මා විශාල අකරතැබ්බයකට අපට මූණ දෙන්න සිද්ධ වෙනවා.
නාමල් රාජපක්ෂ මහත්තයා මොනවද කරේ ඒ කාලේ? ගෝල්ෆිස් එකේ ඉඩම් සුද්දුන්ට වික්කා, ශැංග්‍රිලා ෂෙරටන් අක්කර ගණන් වික්කා. ඒ විතරක් නෙමෙයි, පෝට් සිටි එකේ නාමල් රාජපක්ෂ මහත්තයා රාජපක්ෂ වරුන්ට පමණක් ලියාගත් අක්කර 50ක් සින්න අක්කර. ඒ කාලේ කවුද උද්ඝෝෂණ කරේ? ඒ කාලේ රාජපක්ෂ වරුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවේ කවුද? පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහුවේ නැහැ. අපි ගෝඨාභය රාජපක්ෂලට විරුද්ධව, නාමල් රාජපක්ෂ විරුද්ධව අතක් ඉස්සුවා නම් අපේ අද කකුල් නැහැ.
දැන් රාජපක්ෂ පාලනය කරපු දෙයම තමයි අද මේ මෛත්‍රී රාජ්‍ය පාලනය කරන්නේ. ඒ හම්බන්තොට ප්‍රදේශවාසී පක්ෂ ભેදයෙන් තොරව ඔවුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පවර ගැනීමට එරෙහිව විරුද්ධතාවයද ඒ අහිංසක ජනතාවට තමයි මහා භීෂණයක් ඇති කරලා හමුදා ආමට්කාර පොලිසියේ පලෑනි කොළඹ මට්ටක්කුලිය මැරයෝ ගෙනහිල්ලා නැති ප්‍රශ්නයක් ඇති කරේ. අවුරුදු දෙකක් පිරෙන දවස වෙනකොට ආණ්ඩුව පෙන්වන්න තිබුණ යහපාලනයේ සැබෑ හැකියා. හැබැයි ආණ්ඩුව පෙන්වුවේ ඊනියා යහපාලනයේ සැබෑ නිර්වත.
පිට පළාත් වලින් මැරයෝ ගෙනල්ලා පාතාලේ ගෙනල්ලා මේ පහර දීම සිද්ධ කරලා තියෙනවා. ඒ ගැන ප්‍රදේශීය ජනතාව විශාල වශයෙන් කම්පාවට පත් වෙලා තියෙනවා. මේ මර්ධනය කළා අපිව බය කරන්න බෑ. ඉදිරියේදී කරන විරෝධතාවල් වලට ආණ්ඩුව මේ වගේ මර්ධන කරොත් ඒ මර්ධන වලට මුහුණ දෙන්න අපි ජනතාව සූදානම් කරනවා.
මගේ අම්මේ මේ බලය සදා තියෙන කෑදරකම මේ රටේ සියලු නායකයෝ වගේ කරපු ඒ වළත්ත දේශපාලනේ ඉඳ තමයි මේ රට මේ තරම් කාල කණ්ඩියුනේ. ඔය මොන සෙල්ලම් දැම්මත් මතක තියාගන්න මේ ආණ්ඩුව වටන්න නෑ. එළවෙයි හැබැයි වැටෙන්න.
මේ ආණ්ඩුව මේ ලෑස්ති වෙන්නේ නැවත 88 89 එදා ඇති කරපු භීෂණය නැවත ඇති කරා. ඒක ඊයේ දද්දොස්තරගෙන් එළියට ආව. නහර පුප්පගෙන, ගිරිය කඩාගෙන, මු දෙයියන්ගේ හරක ආපු එක. කෞරණීය මහා සංඝරත්න එළවලු ගැහුවා නේ පාවා. රාජ්‍ය ආරක්ෂාව ඇතුව ගැහුවේ.
නැති නීතිය කැඩුවම වෙන දෙයක් කියන්න ඕනේ නැනේ. උසාවි නියෝගයක් තිබ්බනේ. උසාවි නියෝගයෙන් කිව්වේ ඒ අවට භූමියට ඇතුල් වෙන්න එපා කියලා. මට මහින්ද රාජපක්ෂේ කාලේ ඇරපු එකම කර්මාන්ත ශාලාව කියන්න. අපි මේ හදන්නේ මේ අපේ දරුවන්ට රැකියාව දෙන්න. ඇයි රැකියාව දෙනවට විරුද්ධ? මේ කුහක කමනේ.
මේක දෙන්නේ අවුරුදු 99 එකට. අපිත් නෑ අපේ රුවොත් නැහැ. ඒ කියන්නේ මේක මේ රටේ අනාගතේ බරපතල අර්බුදයකට යන රටේ ආරක්ෂාව ගැන දැඩි ප්‍රශ්නයක් මතු කරන කාරණයක්. මේකට මම ආරම්භයේ ඉඳලා මේ දක්වාම විරුද්ධයි. අධිකරණ ජනාධිපතිතුමනි මේකට වහම මැදිහත් වෙලා නිවැරදි කරන්න තීන්දුව ගන්න ඕන.
ගිවිසුමක් නැතුව, කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැතුව, රටේ පාර්ලිමේන්තුව දන්නේ නැතුව ජනාධිපතිවරයා කියද්දි නෑ එහෙම ගිවිසුමක් නෑ කියලා. රටේ අගමැතිවරයා ඇවිල්ලා මුල්ගල් තියනවා හම්බන්තොටින් අක්කර 15,000ක් වෙන් කරා. මොකද්ද ජනවරම්? මොකද්ද මේ ආණ්ඩුවට දෙන අයිතිය? රටේ ජනතාව ඒක විරෝධ
උද්ඝෝෂණ මැඩලන්න මැරයෝ යොදාගෙන උද්ඝෝෂකයන්ට පහර දෙනවා. මේ හැන්දෙම තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ඒගොල්ලෝ ආණ්ඩු කරන කාලේ ජනතාවට බෙදුවේ.
ප්‍රියන්ත, මං මීළඟට අවධානය යොමු කරන්න කැමතියි. අර ඔබ සාකච්ඡාව ආරම්භයේදීම සඳහන් කළානේ ජනපති දෙවන පද ප්‍රාප්තියත් එක්ක ශ්‍රී ලංකාවේ මේ වෙනකොට යහපාලන ආණ්ඩුව සම්බන්ධව තියෙන ආකල්ප කොයි වගේද කියලා. දැන් ඔය කාරණාව අපි මීළඟට කතා බහ කරන්නට යන කාරණාවත් එක්ක ටිකක් සමපාත වෙනවා. අපිට ආරංචි වුණා ගිය සතියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උතුරේ යම්කිසි වූ සංචාරයක නියැලෙන්නට හිටියා. නමුත් හදිසියම මේ සංචාරය අවලංගු කරා කියලා. මේ අවලංගු වීම පිළිබඳවත් විවිධ මත අපිට ඇහෙනවා. එක මතයක් මං කියන්න. ඒ තමයි මේ වෙනකන් යහපාලන ආණ්ඩුව මගින් උතුරේ ජනතාවට ලබා දෙනවායයි කියපු පොරොන්දු ඉටු නොකිරීම හේතුවෙන් ඒ සම්බන්ධව යම් කිසි උද්ඝෝෂණයක්, කතාබහක්, විරෝධතාවක් ඇති වේවි කියන අවධානම අරගෙන තමයි ඇත්තට මේ චාරිකාව අවලංගු කළේ කියලා. ඔබට මොකද මේ සම්බන්ධව අපිට කියන්න පුළුවන් තොරතුරු, ක්‍රියන්ත?
ඇත්තටම ගිය සතියේ තවත් උණුසුම් පුවතක් බවට පත් වුණා ජනාධිපතිවරයාගේ යාපනය සංචාරයේ හිටි හැටියේම අවලංගු කිරීම. ජනවාරි 4 වෙනිදා තමයි ජනාධිපතිවරයා යාපනය සංචාරයෙන් නිරත වෙන්න තිබුණේ. එතනදී ජනපතිට කියන නැත්නම් ටෙල් ටු ප්‍රෙසිඩන්ට් කියන සංකල්පයත් සමග බිහිවෙච්ච කාර්යාලයක් විවෘත කිරීමට තිබුණා උතුරේ ආණ්ඩුකාරවරයාගේ යාපනයේ නිල නිවස ආසන්නයේදී. ඒත් එක්කම පලාලි ගුවන් හමුදා කඳවුරේ විශේෂ අවස්ථාවන් කීපයකට, ඒත් එක්කම යාපනයේ කොටුවේ ආසන්නයේ ව්‍යායාම මන්තිරුව අසල රුක්රූපණ වැඩසටහනකට මේ වගේ නිල කටයුතු රැසකට ජනාධිපතිට සහභාගී වෙන්න නියමිතව තිබුණා. මෙම සංචාර අවලංගු කිරීම සම්බන්ධයෙන් විවිධ සමාජදාර වෙබ් අඩවිවල විවිධ පුවත් පළකුණා. මේ ආකාරයේ පුවත් පළවෙදි ජනාධිපති මාධ්‍යයක කිව්වේ එවැනි දෙයක් නෙමෙයි, හදිසි විශේෂ කටයුතු වගයක් කොළඹ සිද්ධ කිරීම ජනාධිපතිවරයාට සිදු වෙලා තියෙනවා. විශේෂයෙන් ජනපති පදවි ප්‍රාප්තියට විශේෂ දේශන සඳහා පැමිණෙන ආන්ද්‍ර ප්‍රදේශ මහ ඇමති චන්ද්‍රබාබු නායිදු මහතාගේ නියෝජිතයන් වගයක් සමග සාකච්ඡා කරන්න තියෙනවා. මේ නිසා කොළඹ රැඳුනා කියලා. නමුත් TNA නියෝජනය කරන දෙමළ ජාතික සන්ධානයේ උතුරේ පළාත් සභා මන්ත්‍රි MK සිවාජිලිංගම් මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා යාපනයේ සංචාරය නිරත වීමට නියමිතව තිබූ 4 වෙනිදාට පෙර මාධ්‍ය හමුවක් ඇදවමින් කිව්වා ජනාධිපතිවරයා හා ආණ්ඩුව උතුරු ජනතාවට දෙමළ ජනතාවට ලබා දුන් පොරොන්දු ඉෂ්ට නොකළහොත්, මෙතෙක් ඒ ඉෂ්ට වෙලා නැහැ හරි හැටි, ඒ ඉටු නොකළහොත් ජනාධිපතිවරයාගේ අවසාන සංචාරය මිය විය හැකි බව, එය ඔහු එතනදී මෙම සංචාරය මැදදී උද්ඝෝෂණය කරන බව ප්‍රකාශ නොකළත් ඔහුගේ කතාව තුළ තිබුණා. මින් ඉදිරියට ආවුත් සංචාරක ජනාධිපතිවරයා අනිවාර්යෙන් උද්ඝෝෂණ වලට මුහුණ දීමට ඔහුට සිදු වෙන්න පුළුවන් කියලා. ඒ කතාවත් සමග තමයි උද්ඝෝෂණ ඇති වෙයි, පොරොන්දු ඉටු කරලා නැහැ. සමහර ඒවා මේ නිසා ජනාධිපතිරයාගේ ගමන අවලංගු වුණා කියන කතාව දැනගුණේ. එහෙමයි දිල්රුක්ෂි.
හොඳයි ප්‍රියන්ත, ඔයත් එක්කම TN එකත් රැස්සලා යම් කිසි සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සාකච්ඡාවේදීත් ඔය කාරණාව පිළිබඳව කතා බහ වුණා කියලා දැනගන්නට ලැබෙන්නේ. අපිට කියන්න පුළුවන් වැඩිදුර තොරතුරු?
ඔව් දිල්රුක්ෂි, TN එක නියෝජනය කරන ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ එම රැස්වීමට එක්ව හිටියා. ඒ කියන්නේ දෙමළ ජාතික සන්ධානය සමග සිටින පක්ෂ ගණනාවක්, ප්‍රොට් සංවිධානයේ EPR ලිප් සංවිධානය, ඒත් එක්කම
තමිල් අරසුකච්චි
අරසු පක්ෂය, ඔව් ඉලංගේ තමිල් අරසු පක්ෂය, මේ සියලුම නායකයන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආර් සම්බන්ධන් විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ තීරණ ඇසුන විපක්ෂ නායක කාර්යාලයේදී එතනදී ඔවුන් ප්‍රධාන වශයෙන්ම තීරණය කළේ කාරණා දෙකක්. එකක් තමයි ෆෙඩරල් ක්‍රමයක් මගින් උතුරේ ජනතාවට තියෙන මේ ජාතික ප්‍රශ්නේ යම්කිසි විසඳුමක් ලබා දිය යුතුයි. ඒත් එක්කම උතුර සහ නැගෙනහිර එකතු කළ යුතුයි. මේ කාරණා දෙක ඉටු කිරීමෙන් තොරව උතුරට හෝ දෙමළ ජනතාවට විසඳුමක් නැහැ. නිසා ඔවුන් ඉදිරියේදී ක්‍රියාත්මක වන්නේ මේ කාරණා දෙක ඉටු කරන ආණ්ඩුවේ කාර්යයන් සමග පමණයි. ඕක තමයි දිල්රුක්ෂි ප්‍රධාන වශයෙන් ඔවුන් තීරණය කරපු කාරණා වෙන්නේ.
නව ව්‍යවස්ථාව පිළිබඳවත් අපිට විවිධ මත ඇහෙනවා ප්‍රියන්ත. ඇත්තටම නව ව්‍යවස්ථාව මේ වෙනකොට කෙටුම්පත් කරලා නැහැ. නමුත් අනුකමිටු වාර්තා හයක් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා කියලා තමයි මීට කලින් සතිවලදී අපි කතා බහ කළේ. ඇත්තටම නව ව්‍යවස්ථාව මේ ඉදිරිපත් වෙලා තියෙන අනුකමිටු වාර්තා හය හරහා විවාදයට ලක් කිරීමට අද දවසේදී නියමිත වෙලා තිබුණා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ. නමුත් යම් කිසි වූ හේතුවක් නිසා මේ නව ව්‍යවස්ථාව සම්බන්ධව වන විවාදය කල් දමලා තියෙනවා. මොකක්ද මේකට හේතු වෙලා තියෙන කාරණය?
ඇත්තරම දිල්රුක්ෂි, අද දිනේ තමයි ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මෙම අනුකමිටු හයේ වාර්තා එක වාර්තාවක් බවට පත් කළ විවාදයට ගැනීම ආරම්භ කරන්න නියමිතව තිබුණේ. ඒ කියන්නේ ජනවාරි 9, 10 සහ 11 යන දින තුනේ මේ විවාදය පැවැත්වීමට නියමිතව තිබුණා. ඒත් හිටිහැටියේ පසුගිය සතියේදී මේ කල් දැමුණා. මේකට ප්‍රධාන හේතුව වශයෙන් ආණ්ඩුව පැත්තෙන් ඇත අග්‍රාමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් ප්‍රකාශ කෙරුණේ මෙම අනුකමිටු වාර්තා හය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් එම අනුකමිටු වාර්තා හයම එකට එකතු කර මෙහෙයුම් කමිටු වාර්තාවක් හදන්න තිබුණා. නමුත් මෙහෙයුම් කමිටු වාර්තාව හදාගන්න බැරි වුණා. ඒක නිසා අපිට මේ කල් දාන සිද්ධ වුණා කියන එක. කොහොම වෙතත් අද පාර්ලිමේන්තුව රැස් වුණාට පස්සේ අග්‍රාමාත්‍ය රැණි වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිතව තිබෙනවා. මොකද්ද මේ අනුකමිටු වාර්තා හයට වෙන්නේ? මෙහෙයුම් කමිටු වාර්තාවට මොකද උනේ? මෙම විවාදය නොපවත්වන්නේ ඇයි? කවදාද ඒ පවත්වන්නේ? යනාදී වශයෙන් යම්කිසි විශේෂ ප්‍රකාශයක් කරන්න නියමිතව තිබෙනවා. මෙතනදී තවත් කාරණයක් මතු වුණා. පසුගිය සතියේ මෙම මෙහෙයුම් කමිටු රැස් වුණා. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නියෝජිතයා අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා මේ සඳහා සහභාගී නොවූ බව තමයි අපට දැනගන්නට ලැබුණේ. එම නියෝජිතයා නොපැමිණීම කියලා කියන්නේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිශ්චිත අවසාන අදහස මෙම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙම කමිටු ඉදිරිපත් වුණේ නැහැ කියන එක. එතනදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොඩ්ඩක් මේ ගැන තවදුරටත් සාකච්ඡා කරලා යම් අදහසක් ඉදිරිපත් කරනවායි කියන කාරණේට තමයි ඇවිල්ලා තියෙන්නේ.
හොඳයි, අද දවසේදී පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් යම් කිසි වූ ප්‍රකාශයක් සිදු කළා යන අනතුරු ඒ සම්බන්ධව වන අලුත්ම තොරතුරු අපි අපේ හෙට දවසේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඉදිරිපත් කරන්නට සූදානම්. නව ව්‍යවස්ථාව කියන කාරණාව වගේම සංහිඳියාව සම්බන්ධව වන කාරණා සම්බන්ධයෙන්ුත් විශාල අවධානයක් යොමු වෙලා තියෙන කාලයක ඔබ දන්නවා අලුත් ආණ්ඩුව පත් වුණාට පස්සේ ජනවාරි 8 වෙනිදාන් පස්සේ තිබුණු ප්‍රධානතම අභියෝගයක් තමයි මේ සංහිඳියා ක්‍රියාදාමයේ ශක්තිමත් කිරීම සඳහා යම් ක්‍රියාමාර්ග අරගැනීම. මොකද ඒ වෙනකොට ශ්‍රී ලංකාවට විශාල වශයෙන් මානව හිමිකම් චෝදනා එල්ල වෙමින් තිබුණු කාලවකවානුවක්. ඒ අනුව ඔබට මතකයි රජයේ මැදිහත්වීමෙන් සංහිඳියාව සම්බන්ධව වන කාර්යසාධක බලකායක් පිහිටවන් ලැබුවා. අපිට ආරංචි වෙනවා මෙහි කමිටු වාර්තාව ඉදිරිපත් කළා කියලා මේ ගෙවිලකයේ සතියේදී. මොනවද මේ මගින් ඔවුන් ඉදිරිපත් කළ තිබුණු සුවිශේෂ කාරණා සහ අදහස්?
ඔදිල්රුක්ෂි, ඇත්තටම සංහිඳියා යාන්ත්‍රණ උදෙසා ප්‍රවිචාරණ කාර්යසාධක බලකාය කියලා තමයි මේකට කියන්නේ. මේකේ සභාපතිණිය විදිහට ඉන්නේ මනෝරී මුත්තිට්ටුවේගම නීතිඥවරිය. ඒත් එක්කම ලේකම්වරයා ලෙස ආචාර්ය පාක්‍යසුති සරණමුත්තු මහතා කටයුතු කරනවා. මේකේ අවසන් වාර්තාව පසුගිය 3 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. කොහොම හරි ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ ඉදිරිපත් කළා. මේ පිළිගැන්වීමට නියමිතව තිබුණු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයාට, නමුත් ජනාධිපතිවරයාට එම අවස්ථාවට සහභාගී වීමට නොහැකියාවක් ඇති වෙලා තිබුණා. කුමනෝ හේතුවක් මත අග්‍රාමාත්‍යවරයාත් සහභාගී වුණේ නැහැ. අවසානයේදී මේ ඉදිරිපත් කරේ අර ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්යාලයේ සභාපතිනි හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වෙත. කොහොමද මෙතනදී ප්‍රධානම දේ තමයි මෙම බලකාය විසින් නිර්දේශ කරලා තිබුණා විදේශීය විනිසුරුවන් ගෙනුත් සමන්විත අධිකරණයක් නැත්නම් දෙමුහුණු අධිකරණයක් හයිබ්‍රිඩ් අධිකරණයක් මගින් මෙම ගැටලුවට විසඳුමක් ලැබිය යුතු බව. මෙය ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම නැත්නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මීට කලින් යෝජනා කරපු යෝජනාවල ඇතුළත් වූ කාරණයක්ම තමයි. ඔවුන් කිව්වා මෙය අපි ඉදිරිපත් කරන අපේ අදහසක් විදිහට නෙමෙයි, මෙය රටවට අපි ගිහිල්ලා ලබාගත් තොරතුරු වින්දිතයන් විසින් අපට ඉල්ලූ දේ තමයි අපි මේ ඉදිරිපත් කරන්නේ. නමුත් ඒකත් එක්කම ඊළඟට ලක්ෂණ්‍යාප අබේවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් කිව්වා ජනාධිපතිවරයාගේ අදහස විදේශී විනිසුරුවන් ගෙන්වීම නෙමෙයි, එම නිසා කිසිසේත්ම විදේශී විනිසුරුවන් අවශ්‍ය වෙන්නේ නැහැ ශ්‍රී ලංකාවේ ප්‍රශ්න විසඳීම, ශ්‍රී ලංකාවේ විනිසුරුවන් ඉන්නවා කියලා. නවීන් දිසානායක අමාත්‍යවරයාත් එවැනිම අදහසක් ඉදිරිපත් කළ තිබුණා. ඉතින් ඒක නිසා මෙම වාර්තාව ඉදිරිපත් කළත් එය ආණ්ඩුවේ අදහස් නියෝජනය නොවන බව තමයි පෙන්නට තියෙන්නේ. එම කාර්යසාධක බලකායේ සමාජිකයෙකු වන ගාමිණී වියන්ගුඩ මහතා ප්‍රකාශ කළ තිබුණා කමිටුවේ අදහස නැත්නම් කාර්යසාධක බලකායේ අදහස වෙනස්, ඍගුලන් නිර්දේශ වෙනස්, ආණ්ඩුවේ මතේ වෙනස්. අපි ඉදිරිපත් කළේ ආණ්ඩුවේ මතයක් නෙමෙයි, අපිට ලැබෙන තොරතුරු මත තමයි අපි මේ මතේ නැත්නම් මේ නිර්දේශය ඉදිරිපත් කළේ කියලා.
ප්‍රියන්ත, ඔතනදිම තවත් මතුවෙනවා යම් කිසි වූ කාරණාවක්. ඒ තමයි මේ විදේශීය විනිසුරුවරුන් කොයි ආකාරයෙන් සම්බන්ධ කරගන්නවාද කියන කාරණාව. මොකද අපි දන්නවා මීට කාලෙකට කලින් ඔය කතාව ඔය කාර්යසාධක බලකාය පිහිටවන අවධියේදී විශාල කතාබහකට ලක්ුණා. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව විදේශීය විනිසුරුවරුන් තීරණ ගැනීම සහ අවසාන විනිශ්චය සඳහා සහභාගී වෙන්න බෑ කියලා. නමුත් නිරීක්ෂකයන් විදිහට සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණාව තමයි අපිට දැනගන්නට ලැබෙන්නේ. එතකොට දැන් ඔය අවසන් කමිටු වාර්තාවත් එක්ක විදේශීය විනිසුරුවරුන් කොයි ආකාරයෙන් සහභාගී කරවා ගන්නවාද කියන කාරණාවත් එහිදී සාකච්ඡාවට ලක්ුණාද?
ඇත්තරම දිල්රුක්ෂි, විදේශී විනිසුරුවරුන් සහභාගී කරවගන්නේ ශ්‍රී ලංකාවේ නීතියේ කවර පදනමක් මතද කියන එක ගැන මෙදි සාකච්ඡාවක් ලක් වෙලා නැහැ. මෙම කාර්යසාධක බලකාය සිදු කරලා තියෙන්නේ ඔවුන්ගේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණයි. එතකොට එය පිළිගන්නවද නැද්ද? එය පිළිගත්තොත් ඒ ක්‍රියාත්මක කරන්නේ කෙසේද අනේක රජය නැත්නම් පාර්ලිමේන්තුව විදිහට සාකච්ඡා කළ යුතුයි. එතනදී පවතින ව්‍යවස්ථා යම්කිසි අඩුපාඩුවක් හෝ ගැටලුවක් පවතින්නේ නම් ඒ වෙනස්කම් කළ යුත්තේ කෙසේද යන්නත් ආණ්ඩුවම සාකච්ඡා කළ යුතුයි. එහෙම නැතුව මෙතනදී ඔවුන්ට එම කාර්යසාධක බලකායට යම්කිසි තීරණයක් ලබා දෙන්න නොහැකි, ඔවුන් නිර්දේශයක් ලබා දෙනවා, ආණ්ඩුවේ තීරණය කරනවා. ආණ්ඩුවට තීරණය කිරීමේදී නීතිමය ගැටලුවක් මතුවේ නම් ඒ විසඳා ගැනීමේ වගකීමත් ඇත්තරම තියෙන්නේ ආණ්ඩුවට. නමුත් කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා විදේශී විනිසුරුවම් පිළිගන්නේ නැහැ කියලා. ඒ අනුව මෙතන යම්කිසි හිරවීමක් යලිත් මතුවලා තියෙනවා. කොහොමුණත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපති සෙයිඩ් අල් හුසෙයින් කුමරු මෙම නිර්දේශ පිළිගනිමින් ප්‍රකාශයක් කර තිබෙනවා.
එයත් ඊළඟට මං සාකච්ඡාවට බඳුන් කරන්න කැමති ප්‍රියන්ත. මොකද මේ මානව හිමිකම් මහකොමසාරිස් සයිද්රාද් අල් හුසෙයින් ශ්‍රී ලංකාවට පැමිණුණා පසුගිය වසරේදී. ඒ සිදු කරපු සංචාරය හරහා වාචික ප්‍රකාශයක් ඔහු සිදු කරනු ලැබුවා ගිය වතාවට කලින් වතාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කමිටු රැස්වීමේදී. නමුත් ගිය වතාවේදී ශ්‍රී ලංකාව පිළිබඳව කතා බහ කළේ නැහැ. නමුත් මේ මාර්තු මාසයේදී නැවතත් ශ්‍රී ලංකාව පිළිබඳව අවධානයට ලක් කරමින් ඔහුගේ සංචාරය හරහා ඔහු ඉදිරිපත් කරන වාර්තාව ලිඛිතව ඉදිරිපත් කරන්න නියමිතයි ඔහුගේ නිර්දේශයත් ඇතුළත්ව කියලා තමයි වාර්තාවන්නේ. මේ සම්බන්ධව ශ්‍රී ලංකාවේ කොයි වගේ උනන්දුවක් සහ කතා බහක්ද මේ වෙනකොට තියෙන්නේ?
ඇත්තරම දිල්රුක්ෂි, මෙම මාර්තු මාසයේ සෙයිඩ් අල් හුසෙයින් කුමරු එහෙම නැත්නම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා ඉදිරිපත් කරන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාව නිසා තමයි මම හිතන්නේ මෙම කාර්යසාධක බලකායේ වාර්තාවත් ඒ අවසන් වාර්තාවත් ඒ නිර්දේශත් ඉතා ඉක්මනින් ඉදිරිපත් වීමට ලක් වුණේ. කොහොම වුණත් මෙම නිර්දේශ ඉදිරිපත් කිරීමත් සමග එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහකොමසාරිස්වරයා විශේෂයෙන් මේ පිළිගනිමින් අගය කරමින් කතා කරලා තිබුණා. නමුත් එය ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව තුළ කළ හැකිද නැත්නම් රජයේ මේ පිළිගනීද කියන එක දැන් මේ සිද්ධ වෙන පරස්පර විරෝධී ප්‍රකාශත් සමග යම්කිසි සැකයකට තුඩු දෙනවා. කොහොම වෙතත් මාර්තු මාසයේදී මේ තත්ත්වයට ශ්‍රී ලංකා ආණ්ඩුව මේ කියන යහපාලන ආණ්ඩුව එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් වෙමින් මුහුණ දී යුතුව තිබෙනවා. එතකොට මේ නිර්දේශ ගැන විශාල සැලකීමකට ලක් කරන්න සිද්ධ වෙයි කියන එක තමයි සාමාන්‍යයෙන් දේශපාලන ලෝකයේ කරාබහට ලක් වෙන්නේ.
හොඳයි, එහෙමනම් අපි මේ සාකච්ඡාවේ අවසන් භාගයට එළඹෙමු. ආණ්ඩු පෙරළන කතාවේ උණුසුම තාමත් ගිහිල්ල නැහැ ප්‍රියන්ත. මොකද අලුත් අවුරුදු උදාවත් එක්ක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වසරේදී පවතින ආණ්ඩුව පෙරළා දමන බවට සිදු කරපු ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් විශාල ආන්දෝලනයක් ඇති වුණා. විවිධ මාධ්‍ය මේක වාර්තා කළේ ප්‍රධාන පෙළේ දේශපාලන චරිත නම් මේ සම්බන්ධයෙන් විශාල සැලීමක් සිදු වුණේ නැහැ. නමුත් දෙවන පෙළේ කණ්ඩායම් විශාල තැතිගැන්මකට සහ සලිත වීමකට ලක්ුණා මේ ප්‍රකාශය හරහා කියලා. දැන් ඇත්තටම ආණ්ඩුව පෙරළන්න යනවනම් මොකද්ද කරන්න ඕනේ? එතකොට මේ සම්බන්ධව හිටපු ජනාධිපතිවරයා නියෝජනය කරන පාර්ශ්වය සහ වත්මන් පාලන අධිකාරිය මොන වගේ මතයකද මේ වෙනකොට ඉන්නේ? තාමත් මේ කතා බහ උණුසුම් කතාවක් නිසා මම කැමති මේ සම්බන්ධවත් මේ වෙනකොට තියෙන තොරතුරු දැනගන්න.
ඔදිල්ෘක්ෂ, ඇත්තටම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා විදේශීය මාධ්‍යවේදීන් හමුවේ 2017 අවුරුද්දේ ආණ්ඩුව පෙරළන බව ප්‍රකාශ කිරීමත් සමග ඒ දේශපාලන ලෝක විශාල කතාවක් බවට පත් වුණා. ඉන්පස්සේ විවිධ පාර්ශ්ව විවිධ මත ඉදිරිපත් කරමින් සිටියේදී තමයි ඊළඟ දිනේදී ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්සුනේ. ඔහු කිව්වෙත් අලුත් ආණ්ඩුවක් හදන්න තමන් සූදානම් බවත් මේ ආණ්ඩු යටතේ කටයුතු කිරීමට මට අවස්ථාවක් දෙන්න බවත්. ඒත් මේකත් එක්කම එකව විපක්ෂයේ පැත්තෙන් ප්‍රකාශයට පත් වුණා තව විවිධ කණ්ඩායම් ජනවාරි මාසයේ කීප දෙනෙක්, පෙබ්‍රවාරි මාසයේ තව කීප දෙනෙක් විටින් විට ආණ්ඩුවෙන් ඉවත් වීමට නියමිත බව. නමුත් ඉන්පසු ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රකාශයක් කළා 2020ට මෙහා ආණ්ඩුවක් අලුතෙන් ආණ්ඩුවක් හදන කාටවත් ඉඩක් දෙන්නේ නැහැ. සිහින දකින්නට සිහින දකින්න පුළුවන්. සමහර අය කියලා තිබුණා ආණ්ඩුව පෙරලනවා කියලා, හොල්ලනවා කියලා. ඒ වුණාට ආණ්ඩුවක් විදියට අලුත් වැඩපිළිවෙලකින් රට ගොඩනගන 2017 දී අදිස්ථාන තේලිය අපි ඉස්සරහට යනවා. පැහැදිලිව කියනවා සීන දක්ෂිනේට සීන දැක්කට 2020 මෙහා ආණ්ඩුව පෙරලන අවස්ථාවක් දෙන්නේ නැහැ කියලා. ඊයේ දිනේදී දෙවැනි পদවි ප්‍රාප්ති උත්සවයේ කොළඹදී පැවැත්තිද්දී ජනාධිපතිවරයා තවත් සැරයක් විශේෂයෙන් මේ කාරණේ කිව්වා ආණ්ඩුව පෙරලීමේ කිසිම හැකියාවක් නොමැති බව. ඔහුගේ කතාව තුළ අවධාරණය දක්වලා කිව්වේ මේ ආණ්ඩුව මොන ගැටලු තිබුණත් මොන මතවාද තිබුණත් මේ ආණ්ඩුව ඉස්සරහට යනවා, මේක පෙරලන අවස්ථාවක් ලබා දෙන්නේ නැහැ. ඒත් එක්කම ඊට කලින් තවතනකද කියලා තිබුණා ආණ්ඩුවක් පෙරලනවා නම් පෙරලිය හැක්කේ ජනාධිපතිවරයා ලෙස තමන්ව සහ කතානායකවරයා ලෙස කරු ජයසූරි මහත්තයාව එකතු කරගත්තොත් පමණක් බව. නමුත් කිසි දිනක තමාවත් කරු ජයසූරි මහත්තයාත් නව ආණ්ඩුවකට මේ තියෙන ආණ්ඩුව වෙනස් කළ වෙනත් ආණ්ඩුවක් පිහිටවීම සඳහා ව්‍යවස්ථානුකූලව අවස්ථාවක් ලබා නොදෙන බව, වෙනත් ආකාරයකට කොහෙත්ම මේ සඳහා ඉඩක් ලබා නොදෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළා කිව්වා.
හොඳයි ප්‍රියන්ත, අපි හදපිරි ස්තුතිය පළ කරමින් ඔබට සමුදෙනවා මේ අවස්ථාවේදී. අපි නැවත වතාවක් ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත්ති පිළිබඳව කතා බහ කරන්න සුපුරුදු ලෙසින් ලබන සතියේ සඳහා හමුවෙමු. ඔබට බොහොම ස්තුතියි. අයිබෝවන්.
අයිබෝවන් දිලුක්ෂි, ගොඩාක් ස්තුතියි. ලබන සතියේ උණුසුම් තොරතුරු සමග අපි හමුවෙමු.
මේ වැඩසටහනේට ඔබ අතරමඟදී සම්බන්ධ වුණා නම් මේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන උණුසුම් දේශපාලනික පුවත් විවරණයට ඔබට නැවත වතාවක් අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙන්නට පුළුවන්. මේ වැඩසටහනෙන් අනතුරුව පිවිසෙන අපගේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalis.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහස සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese web අඩවියට.